ඔස්ට්‍රලියාවේ මේ ගෙවිගෙන යන ශීතකාලයේ ශීතකාලයේ අනෙක්ිරතුත් එක්ක සංසන්දනය කළ බලද්දී වැඩිපුර සෞඛ්‍ය ගැටලුවට මුහුණ දෙන සමයක් කියලා තමයි බොහෝ දෙනා පවසන්නේ. විශේෂයෙන්ම ඔබ මේ ගෙවන්නේ ඔස්ට්‍රේලියාවේ පළමු ශීතකාලය නම් ඔබට ඒ අත්දැකීම විශේෂයෙන්ම දැනෙනු ඇති. අපි අද සාකච්ඡා කරන්නේ ශීතකාලයට තවත් සම්බන්ධ කාරණාවක් පිළිබඳව, ආහාර පාන පිළිබඳව. මේ ශීතකාලයේදී අපි භාවිතයට ගත යුතු සහ නොගත යුතු ආහාර පාන වර්ග මොනවද කියලා තමයි අපි අද දවසේදී අවධානය යොමු කරන්නේ. මේ සඳහා අපි සම්බන්ධ කරගන්නවා සාකච්ඡා කරන්නට මෙල්බන් නුවර පෝෂණ වේදිනී සුලෝචි සුභසිංහ මහත්මියව. අයබෝවන් සුබදාසනක් සුලෝචි.
අයබෝවන් මදුර සුබදාසනක්.
හොඳයි, අපි මුලින්ම කතා බහ කරමු සුලෝචි. මේ ශීතකාලයේදී අපි ආහාරයට ගත යුතු වඩාත් සෞඛ්‍යදායී ආහාර වර්ග මොනවද කියලා සහ ඒවට හේතු මොනවද කියලා.
ඔව් මදුර, ශීතකාලයේදී අමං හිතන්නේ අපිට තියෙන ප්‍රධානම ගැටලුව තමයි අපිට මේ නිතර ඇතිවන සෙම් ප්‍රතිශ්‍යාව සහ වෛරස් වන තත්ත්වයන්. අපි විවහාරේ කියන අපි අවිලින්නේ ෆ්ලූ සීසන් එකට කියලා. එතකොට ඇත්තටම මේ ෆ්ලූ සීසන් එකේදී මේ ශීතකාලයේදී අපි කැමබීම තෝරගන්නකොට අපි ප්‍රමුඛව අවධානය යොමු කරන්න ඕනේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය, එහෙම නැත්නම් ඉමුන් සිස්ටම් එක ශක්තිමත් කරන ආහාර වර්ග ගැනයි අවධානය යොමු කරන්න ඕනේ. ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය කරගන්න, එහෙම නැත්නම් ඉමුන් බූස්ට් එක විදිහට අපි පාවිච්චි කරන්න ඕනේ පෝෂක වර්ග. අපි කියනවා ශුද්‍ර පෝෂක, කියන්නේ මයික්‍රෝ නියුට්‍රියන්ට්ස් වර්ග තමයි මේදී වඩාත්ම වැදගත් වෙන්නේ. උදාහරණයක් විදිහට සින්ක්, සෙලිනියම්, අයර්න්, කොපර්, ෆෝලික් ඇසිඩ්, වයිටමින් ඒ, B12, C and වයිටමින් E කියන මයික්‍රෝ නියුට්‍රියන්ට්ස් ශුද්‍ර පෝෂක වර්ග අඩංගු ආහාර වැඩිපුරම ආහාරයට එකතු කරගන්න ගැනීම වැදගත් වෙනවා. මේකෙදී ප්‍රමුඛ ස්ථානයක් හිම වෙනවා එළවලු සහ පළතුරු වර්ගවලට. විශේෂයෙන්ම පම්කන්, බ්‍රොකලි, බ්‍රොකලිනි, ඇස්පරගස්, කේල්, ගෝල්ඩන් ස්වීට් පොටේටෝ වගේ ආහාර වර්ගය, වගේම අපි කියන පම්කන් සීඩ්ස්, බ්‍රසිල් නට්ස්, සෙසමි සීඩ්ස් වගේ ඇට වර්ගත් කෑමට එකතු කර ගැනීම වැදගත් වෙනවා. තවත් වැදගත් පෝෂකයක් තමයි අපි කියන ඔමෙගා-3 ෆැටි ඇසිඩ්, ඒ කියන්නේ ශරීරයට හිතකර මේදාම්ල. හිතකර මේදාම්ල අඩංගු ආහාර වර්ගවලිනුත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය කර ගැනීමට පිටුවහලක් ලැබෙනවා. මේකෙදී ඔමෙගා-3 ෆැටි ඇසිඩ් වැඩිපුරම අඩංගු වන කෑම වර්ග විදිහට අපි වැඩිපුරම පරිභෝජනය කළ යුත්තේ මාළු වර්ග. මේකෙදී සැමන්, ටුනා, ට්‍රවුට්, සාඩින් වගේ මාළු වර්ගත්, වෝල්නට්, චියා සීඩ්ස් වගේ ඇට වර්ගත් එදිනෙදා ආහාරයට එකතු කර ගැනීම වැදගත් වෙනවා. ඒ වගේම තමයි විටමින් සී වලින් පරිපූර්ණ ආහාර, සාමාන්‍යයෙන් අපි කියන සිට්‍රස් පළතුරු, ඒ කියන්නේ ඇඹුල් සහිත පළතුරු වර්ග, දෙහි, දොඩම්, ලෙමන්, මැන්ඩරින් වගේ පළතුරු වර්ග, ඒ වගේම බෙරි වර්ග, කිවි ෆ්‍රුට්ස් වැනි පළතුරු වර්ගත් එකතු කර ගැනීම සුදුසුයි. මීට අමතරව ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය කරගන්න පිටුවහලක් වෙන විශේෂිත දෙයක් තමයි මේ ප්‍රෝබයොටික්ස් කියලා කියන්නේ. අපිට අපේ ගොඩක් දෙනෙක් අද කාලේදී ප්‍රෝබයොටික්ස් පාවිච්චි කරනවා. එතකොට මේකෙන් ලැබෙන්නේ අපේ ශරීරයට හිතකර බැක්ටීරියා වර්ගයක් තමයි ආහාර මාර්ගයට ලැබෙන්නේ ප්‍රෝබයොටික්ස් වලින්. ඉතින් ඔබට පුළුවන් නම් ප්‍රෝබයොටික් වර්ගයක්, ඒ කියන්නේ මේක දියර වර්ගයක් විදිහටත් ප්‍රෝබයොටික්ස් එනවා සමහරක් වෙලාවට, කියන්නේ කිරිවලට මික්ස් කරලා, ඒ වගේම පෙති විදිහටත් ප්‍රෝබයොටික්ස් ඔබට පාවිච්චි ගන්න පුළුවන්. ඒ වගේ දෙයක් ආහාරයට එකතු කරගන්නත් වැදගත්. ඒ වගේම තමයි අපි කියන මේ ෆර්මන්ටඩ් ෆුඩ්. අපිට මේක නම් වැඩිපුරම මේ ශ්‍රී ලාංකිකයෝ විදිහට අපිට වැඩිපුරම පාවිච්චියට ගන්න දෙයක් නෙමෙයි. ඔස්ට්‍රේලියානු ජාතිකයන් පරිභෝජනයට ගන්නවා අපි කියන මේ කෆියා ඇන් කම්බෝජා කියලා. කෆියා කියලා කියන්නේ ෆර්මන්ටඩ් කිරි වර්ගයක්. ඒ වගේම කම්බෝජා කියලා කියන්නේ ෆර්මන්ටඩ් ග්‍රීන් කී වර්ගයක්. මේ දෙකම අද වෙළඳ පොලේ විකුණන්න තියෙනවා. ඉතින් ඔබට කැමති නම් ඒ වගේ දෙයක් ආහාරයට එකතු කර ගැනීමනුත් ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය කරගන්න පුළුවන්.
හොඳයි සුලෝචි, අපි ඊළඟට අවධානය යොමු කරොත් දැන් මේ ශීතකාලයේදී අපි ආහාරයට නොගත යුතු ආහාර වර්ග මොනවද සහ ඒවට හේතු මොනවද කියලා.
ඔව් මදුර, මේ ශීතකාලයේදී අපිට තියෙන ප්‍රධානම ගැටලුවක් තමයි අපිට මේ නිතර බඩගිනි වීම. මේකෙදී විශේෂයෙන්ම මේ පරිසර උෂ්ණත්වය අපේ ආහාර රුචිය අඩුවැඩි කිරීම සඳහා බලපාන කරුණක් නිසා අපිට ශීතකාලයේදී ටිකක් වැඩිපුර බඩගිනි වීමක් දැනෙන්න පුළුවන්. මේකෙදී පරිශකයන් පෙන්වා දෙන ආකාරයට සාමාන්‍යයෙන් ශීත ඍතුවේ පරිභෝජනයට ගන්න කැලරි ප්‍රමාණය ග්‍රීෂ්ම ඍතුවේ පරිභෝජනයට ගන්න කැලරි ප්‍රමාණයට වඩා කැලරි 200කින් විතර වැඩි. මේකෙදී අපි අවධානය යොමු කරන්න ඕනේ අපි ශ්‍රී ලාංකිකයන් විදිහට. ශ්‍රී ලාංකික සම්භාව්‍යයක් ඇති පිරිස විදිහට ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙනකොට අපි තාමත් අපි හුරු පුරුදු පිෂ්ඨය සහිත ආහාර වලට තමයි වැඩි තැනක් ලබා දෙන්නේ. එතකොට අපි නොදැනුවත්වම නිරායාසයෙන්ම මේ ශීතකාලයේදී අපි පරිභෝජනයට ගනු ලබන පිෂ්ඨය සහිත ආහාර ප්‍රමාණය වැඩිවීමක් දකින්න ලැබෙනවා. මේ නිසා අපේ ශරීරයේ බර වැඩිවීමක් දකින්න ලැබෙනවා ශීත කාලයේදී. උදාහරණයක් විදිහට වැඩිපුර බත්, පාන්, අල වර්ග, තිරිඟු පිටි වලින් වගේ හදලා තියෙන කෑම නිතර පරිභෝජනයට ගැනීම නිසා අපේ ශරීරයේ ස්ථූලතාවයකට පත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි කියන unnecessary calorie ඇඟට ඇතුළු වෙනවා කියලා. ඒ නිසා ඔබට පුළුවන් නම් මේ පිෂ්ඨය සහිත ආහාර ප්‍රමාණාත්මක වඩු කරලා ඒත් සමගම තෙල් සහිත ආහාර, ගැඹුරු තෙලේ බැදපු ආහාරය වගේම තෙල් පාවිච්චි කරලා පිසින ආහාරය වගේම පොල්කිරි, වැඩිපුර පොල්කිරි පාවිච්චි කරලා පිසින ආහාර වලින් පොඩ්ඩක් ඉවත් වෙලා, එහෙම නැත්නම් ඒ පිළිබඳ සැලකිලිමත් කමක් දක්වල ප්‍රමාණ අඩු කරලා ප්‍රයෝජනෙට ගන්න පුළුවන් නම් මේ ශීත කාලයේදී අපේ ශරීරයට අනවශ්‍ය කැලරි ඇතුළු වීමෙන් අපිට වළක්වා ගන්න පුළුවන් වෙනවා.
අපි කතා බහ කරමින් පසුවන්නේ මෙල්බන් නුවර පෝෂණ වේදිනී සුලෝචි සුභසිංහ මහත්මියත් සමග. මේ ගෙවිගෙන යන ශීත කාලයේදී අපි භාවිත කළ යුතු සහ නොකළ යුතු ආහාර පාන වර්ග මොනවද කියලා අපි ආහාර පිළිබඳව කතා බහ කරා. අපි දැන් ඊළඟට අවධානය යොමු කරන්නේ පාන වර්ග පිළිබඳව. සුලෝචි, දැන් මේ ශීත කාලයේදී පානය කළ යුතු සහ නොකළ යුතු පාන වර්ග මොනවද, ඒ වගේම ඒවට හේතු මොනවද කියලා අපි දැනගන්න කැමතියි.
ඔව් මදර, විශේෂයෙන්ම මේ ශීත කාලේදී අවධානය යොමු කරන්න ඕනේ අපි දිනකට කොච්චර මේ දීර්ඝ වර්ග ප්‍රමාණයක් පරිභෝජනය කරනවාද කියන එක. සාමාන්‍යයෙන් ශීත කාලයේදී පිපාසය දැනීම අඩු වෙනවා. අපි කියනවා මේ thirst response එක අඩු වෙනවා කියලා. එතකොට අපිට නිරායාසයෙන් වතුර බීම, ඒ කියන්නේ ජලය පානය කිරීම අඩු වෙන ගතියක් දකින්න ලැබෙනවා. ඒක නිසා මම හැම වෙලේම නිර්දේශ කරන්නේ මොන ඍතුවේ අපි හිටියත් ඔබගේ ජලය පානය කිරීම තාමත්ම වැදගත්. මේ නිසා ඔබ හිතනවා නම් ඔබට අපහසුයි සිසිල් ජලය පානය කරන්න කියලා, මද උණුසුම් ජලය පානය කරන්න හුණු වෙනවා නම් වඩාත්ම සුදුසුයි මේ හැම්ශීත කාලයේදී. ඒ වගේම තමයි අපි බොහෝ දෙනෙක් හිතනවා අපි සාමාන්‍යයෙන් ග්‍රීෂ්ම ඍතුවේදී තමයි ගොඩක් වෙලාවට විජලනය ඇති වෙන්න පුළුවන්. හැබැයි අපි අවශ්‍ය ප්‍රමාණයට අපි කියනවා ලීටර් 1.5 to 2 liters of fluids making වැඩි ප්‍රමාණයක් වෙන්න ඕනේ වතුර දිනකට පාවිච්චි නොකළොතින් අපේට විචලන තත්ත්වයක් මේ ශීත කාලයේදීත් ඇති වෙන්න පුළුවන්. මේකට බලපාන තවත් හේතුවක් තමයි ශීත කාලයේදී බොහෝ දෙනෙක් කෝපි සහ තේ පානය කරන්න හුරු වෙලා තියෙනවා. දිනකට පානය කරන කෝපි කෝප ප්‍රමාණය මත අපිට ශරීරය විචලනය වීමේ හැකියාවක් තියෙනවා. සාමාන්‍යයෙන් නම් මම නිර්දේශ කරන්නේ තේ හෝ කෝපි කෝප 3කට පමණක් සීමා වෙන්න කියලා. හේතුව තමයි කෝපි හෝ තේ බොනකොට අපේ ඇඟට ඇතුළු වෙන කැෆේන් ප්‍රමාණය වැඩි වෙනවා. කැෆේන් ශරීරයට ඇතුළු වීම නිසා ගොඩක් වෙලාවට අපි කියනවා මේ යුරිනේෂන් එක වැඩි වෙනවා. ඒ කියන්නේ වැඩිපුර මූත්‍ර පහ වීමේ හැකියාවක් තියෙනවා. එතකොට අපේ ශරීරයේ තියෙන වතුර ප්‍රමාණය මූත්‍ර මාර්ගයේ ඔස්සේ ශරීරයෙන් පිටතට යාමක් සිදු වෙනවා. එතකොට බොන වතුර ප්‍රමාණය අඩු වීම සහ බොන කෝපි කෝප ප්‍රමාණය වැඩි වීම තුළින් ශරීරයේ විජලනය වීමක් දක්වා යන්න පුළුවන්. ඒක නිසා ඔබ පාවිච්චි කරන කෝපි ප්‍රමාණය කෝපි කෝප 3කට පමණක් සීමා කිරීම වඩාත්ම සුදුසුයි කියලයි මං හිතන්නේ.
හොඳයි, අපි කතා බහ කරමින් පසුයේ මේ ගෙවිගෙන යන ශීත කාලයේදී අපි භාවිතා කළ යුතු ආහාර පාන සහ භාවිතයට නොගත යුතු ආහාර පාන පිළිබඳව මෙල්බන් නුවර පෝෂණ වේදිනී සුලෝචි සුභසිංහ මහත්මියත් සමග අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. සුලෝචි, ඔබට මේ අදහස් අපිත් සමග බෙදා හදා ගැනීම සම්බන්ධයෙන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.
සුබ දවසක් මදුරේ, ස්තුතිමාව සම්බන්ධ කරගත්තා.